දිට්ඨ සුතමත විඤ්ඤාත ඇසීම දැකීම දැනීම දැනගැනීම ළඟ නතර වෙන්නේ හැට යන්නේ නැතුව. උන්වහන්සේට පුළුවන් වුණා එතන නතර වෙන්න. දැන් අපි කතා කළා එතනින් මෙහාට ගියොත් ලැබෙන්නේ මොකද්ද කියලා. දැකීම දැකීමක් බවට පත් නොවුනොත් දැකීම පිටකල්ලි දැක්ක දේ ආරම්භය අපි සැප විඳින බවක් හෝ දුක් විඳින බවක් එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාවට පත් වෙන බවක් ඇති වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි, දැක්ක දේ ආරම්භය. දැක්ක රූපය දැකපු රූපය ආරම්භය අවධානය යොමු වෙලා ඒ දැකපු දේ දැක්ක රූපයයි කියන අවිද්‍යාවට මෝඩකමට ඇවිල්ලා ඒ රූපේ ප්‍රියමනාපකක් නම් සැප වේදනාවක් ඇති වෙයි. දකින රූපය අප්‍රියමනාපකක් නම් දුක් වේදනාවක් ඇති වෙයි. ප්‍රියද නොවූ අප්‍රියද නොවූ අරමුණක් නම් අදුක්ඛම සුඛ වේදනාවක් වේවි. එතකොට සැප වේදනා දුක් වේදනා අදුක්ඛම සුඛ වේදනාවට එමින් අනුසේ ධර්මයන්ට ඉඩ සැලසෙන්නේ මේ හටගත් ධර්මයන්ගේ ඇත්ත නොදැක්කොත්. මේ වේදනාව උපදින්නම දකින අහන දැනෙන දැනගන්න දේ වර්ධනා ගැනීමෙන් අපි මතක් කළා දැකීම කියන්නේ ඇහැද නොවේ රූපේද නොවේ චක්කු විඥානේද නොවේ කියලා. ආලෝකය කියන්නේ තෙල්ද නොවේ තිරයද නොවේ පහන් දැල්ලද නොවේ කියන එක මේ උපමා සහිතව අපි මතක් කළා. සෙවනැල්ල කියන්නේ පොළව නොවේ ගහ නොවේ ආලෝකයේ හිරු නෙවෙයි. ආලෝකයක් ගහත් පොළවත් ඇති කල්ලි සෙවනැල්ල. ඒ වගේ දැකීම කියන්නේ හැමවේ රූපේ නෙවෙයි චක්කු විඥානේ නෙවෙයි. මේ ඇත්ත දැක්කනම් මේ දැකීමක් ඇති වුණ දැකීම කියන්නේ මෙන්න මේ හේතු එකකටවත් අයිති නෑ. මේත් මේ හේතු ඇති කල්ලි නිවඳු ඵලයක් හටගත්තා. එවඳු ඵලයක් ඇති කළ හේතු ධර්මිය එතනම නිරුද්ධ වෙන බව දැක්කනම් එයාට මෙතනින් එහා පැත්තේ මේ වේදනාව හෝ වේදනාවක් හටගන්නවා ඒ වේදනාවේ අනුසය ඉතුරු වෙන්නේ නැහැ. රාගානුසය, පටිඝානුසය, මෝහානුසය ඉතුරු වෙන්නේ නැහැ, පහළ වෙන්නේ නැහැ. ඇයි එයා දකින්නේ මේ දැකීමත් එක්කම එයා ඇත්තක් දකිනවා. දැකීම කියන්නේ මේ හේතු එකක්වත් නෙමෙයි. මේ හේතු ඇති කල්ලි හට ගන්න දේ අස්මින් සති ඉදං හෝති. අස්මින් අසති ඉදං නොහෝති. මේ හේතු ඇති කල්ලි දැකීමක් තියෙනවා. මේ හේතු නැති වෙනකොට මේ දැකීමද නැති වෙනවා. දැකීම කියන්නේ මේ හේතු ඇති කල්ලි හටගන්න හේතු නැති වෙනකොට නැති වෙන බවක් දකිනවා නම් ඒ දැකීමත් එක්ක ඇති වෙන වේදනාවක් එයා ඇත්ත ඇති සැටියෙම දකිනවා. දැකීම අසුරු කරගෙන දැකීම පදනම් වෙලා නම් වේදනාව එයා දැකීම කියන කාරණාවේ ඇත්ත දැක්කොත් එයාට වේදනාව කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. එයා දන්නවා දැකීමත් එක්ක යම් වේදනාවක් හටගත්තා නම් ඒකත් ඉතුරුවක් නැතුවම ඉවරයි. එහෙනම් එයා වේදනාවෙත් අනිත්‍ය දකිනවා නම් වේදනාවට තණ්හා කරන බවක්, තණ්හාවෙන් උපාදාන කරගන්න බවක්, උපාදානයෙන් භවයට යන බවක්, භවයෙන් ජාති, ජාතියෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට යන බවක් හම්බ වෙන්නේ නැහැ. එයා දකින්නේ දෙකීම අවසන් වෙනකොටම හටගත් වේදනාවද නිරුද්ධයි. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධයි, තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධයෙන් භවේ නිරෝධයි, භව නිරෝධයෙන් ජාති ජරා මරණ නිරෝධයි. එතන මේ ධහමේ වටිනා හරවත් පැත්ත මේ පැත්ත නෙවෙයි. මේක අපිට ලැබෙන උත්තරය. දැන් අපි බලන්න ඕන, එහෙනම් දැකීම කියන්නේ ඵලයක්, ඵල ධර්මයක්. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම නැමැති මේ ඵල ධර්මයන් අපට ලැබුණේ හේතු නිසා. මොකද්ද හේතු? ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් දැකීමට, කනත් ශබ්දයත් සෝත විඤ්ඤාණයත් ඇසීමට, නාසයත් ගන්ධයත් ගහන විඤ්ඤාණයත්, දිවත් රසයත් ජීවහා විඤ්ඤාණයත්, කයත් පහසත් කාය විඤ්ඤාණයත් දැනීමට, සිතත් සිතුවිලිත් මනෝ විඤ්ඤාණයන් දැන ගැනීමට හේතු. දැන් අපට පැහැදිලි, දැකීම කියන ඵලය ලැබුණේ ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණය. හැබැයි මතක තියාගන්න ඕන, ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් කියනකොට තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා සංඥා සංඛාර මේ ස්කන්ධ පංචකයක් පිළිබඳවම මෙහි අන්තර්ගත වෙනවා. යම් තැනක මේ තුන්දෙනා එකතු වුණා නම් එතන ස්පර්ශය, ස්පර්ශයක් ඇති වුණා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංඛාරද ඇති වෙනවා. ඒක පසුකින් තියන්න. දැන් බලන්න, දැකීමට ඵලය උනේ මොකක්ද? ඇහත් රූපයක් චක්කු විඤ්ඤාණයක්. දැන් මොකද්ද හටගෙන තියෙන්නේ? හේතු, හේතු ධර්ම. මොනවද හේතු කියලා කිව්වේ? ස්කන්ධ පංචකයක් හටගෙන තියෙනවා. එහෙම නැත්නම් ආයතනයක් හටගෙන තියෙනවා. එක්ක ස්කන්ධ පංචකයක් ඉපදුලා කියලා අපට ස්කන්ධ වශයෙන් බලන්න පුළුවන් මෙතන. එහෙම නැත්නම් ආයතනයක් ඉපදිලා, එහේ ඉපදිලා, එහේ ඉපදිලා, එහෙ උපන් නිසා බාහිර රූපයේ ගැටුණා. ඒ ගැටීම නිසා චක්කු විඤ්ඤාණය, චක්කු සම්පස්සේ වේදනා සංඥා සංඛාර පහළ වෙලා. මේ හේතු පදනම් කරගෙනනේ දැකීම කියන කාරණාව අපට ලැබෙන්නේ. දැකීම කියන කාරණාව ලැබෙන්නේ මෙන්න මේ හේතු ටික පදනම් කරගෙන. දැන් බලන්න, දැකීම නැමැති ඵලය ලැබුණේ හේතු නිසා. අපි එහේ අනිත්‍යයි, රූපේ අනිත්‍යයි, චක්කු විඥානේ අනිත්‍යයි කියලා බැලුවා තමයි. එහෙත් මෙන්න මෙතන තියෙනවා අපි නොදැක්ක නොබැලු පැතිකඩක්. අනිවාර්යයෙන්ම ආශ්‍රවක්ෂේ වීම සඳහා දැකිය යුතු තැනක් තියෙනවා. දැන් බලන්න ඕන, දැකීමට හේතු මේ ධර්මය කොහොමද හටගත්තේ? චක්කු විඥානයක් පහළ වුණා ඇසත් රූපයක් ගැටීම නිසා. බාහිර රූපයක් ගැටුනේ ආයතනෙ උපන් නිසා. එතකොට ඇහැ කියන්නේ මොකක්ද? ඇහැ කියන්නේ මොකක්ද අපි මේ? පින්නතුනි මේ ඇහැ කියන එකත් අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා බැලුවට අර්ථය දැනගෙන නෙවෙයි මට වැටහෙන විදිහට නම් බලන්නේ. අපිට ඇහැ කියන එක අර්ථ කීපයකින් බලන්න පුළුවන්. චක්ඛු සසම්භාර චක්ඛු, මේ අවයව සහිත මස් ගඩුවක් තියෙනවා. ප්‍රසාද චක්ඛු කියලා එකකුත් තියෙනවා. දිවස, පැනස, මියාදී වශයෙන් ඇහැ පිළිබඳව ඇස පිළිබඳව විවිධ අර්ථ තියෙනවා. දැන් අපිට මෙතනදී ඕන වෙනවා දැනගන්න ඇහැ කියන එක සසම්භාර චක්ඛු, ප්‍රසාද චක්ඛු කියලා ඇස් දෙකක් තියෙනවා. සසම්භාර චක්ඛු කියලා කියන්නේ අපිට මේ පේන්න තියෙන ඇහැ. ලේමත් නහරින් හටගත්ත මේ ඇහැට කියනවා සසම්භාර චක්ඛු කියලා. මේ සසම්භාර චක්ඛුවට සසම්භාර ඇහැට පේන්නේ නැහැ. දකින්න බෑ. මේ සසම්භාර චක්ඛුව ඇසුරු කරගෙන දැකීම පිණිස අවස්ථාවට උපදින හැක් තියෙනවා. අන්න ඒ ඇහැට කියනවා ප්‍රසාද චක්ඛු කියලා. මා කියූ පමණකින් පිළිගන්න එපා. ඔබ දන්නවා අපිට අපි පරිහරණය කරන ආයතන හයක් තියෙනවා. ආයතන හයෙන් හැමතිස්සෙම ඉපදලා තියෙන්නේ එක ආයතනයයි. ආයතන පහක් මෙරිලා හැමතිස්සෙම සවිඥානික වෙන්න පුළුවන් එක ආයතනයකට. ආයතන දෙකක් එකවර සවිඥානික වෙන්න බෑ. හිත එක තැනකටයි එකතු වෙන්න පුළුවන්කම තියෙන දෙපලකට එකවර එකතු වෙන්න බෑ. එනිසා හැමතිස්සෙම පහක් මෙරිලා එකක් ඉපදිලා. ඒක මෙරිලායි තව එකක් උපදින්නේ. එනිසා මේ රූප ගැන කතා කරන තැන උපාදාය රූප, චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ඝාන ප්‍රසාද රූප කියලා මේ ප්‍රසාද රූප කොටසක් ගැන ඔබට කියවන්න හන්ට ලැබිලා ඇති. මෙන්න මේ කියන ප්‍රසාදය පහළ වුණොත්, උපය පහළ වුණොත් තමයි බාහිර රූපය අරමුණු කරන්න පුළුවන් අවස්ථාව උදා වෙන්නේ. මේ සසම්භාර චක්ඛුව හරියට නැත්නම්, ඒ අවයව ටික හරියට පිහිටලා නැත්නම් ප්‍රසාදය පහළ වෙන්නත් බෑ. ඒ නිසා මේ අපට පේන ඇහැ, උපතේ ඉඳලා තියෙන ඇහැ හරියට මනාව පිහිටන්නත් ඕන. ඒ මනාව පිහිටනකොට තමයි ප්‍රසාද චක්ෂුසේ උපදින්නේ. ඒක කර්මයෙන් උපදින එක. පුරාණ බිදම් වික්කවේ කම්මං අභිසංකතං අභිසංචේතිතං වේදිතං දත්තබ්බං. ඒක පුරාණ කර්මයෙන් හදන එකක්. ඒ ප්‍රසාදය හේ උපදිනකොට තමයි අපි එහෙ උපන්න කියලා කියන්නේ. දැකීම කියන කාර්යය අපට ලැබෙන්නේ ප්‍රසාදය උපන්නහම. දැන් අපිට මේ ඇස් දෙකම අනිත්‍යයි. දැන් අපට මේ උපදෙති ලැබිච්ච ඇහත් ඇහක් ලැබුණා, ඇහක් හටගත්තා. උත්පත්ති ලක්ෂණේ තියෙනවා. යමක උත්පත්ති ලක්ෂණේ ඇත්නම් ජරා ව්‍යාධි මරණ ලක්ෂණත් පිහිටලා තියෙනවා. දැන් මේ ඇහ ලෙඩ වෙනවද? ලෙඩ වෙනවා. මේ ඇහ දිරනවත් දැන් ඉස්සර පෙනුච්ච විදියට දැන් පේනවද? නෑ, දිරලා තියෙනවනේ. එහෙනම් මේ ඇහ කවදා හරි නොපෙනී යනවද? මරණයෙන් කෙලවර වෙනවද? එහෙනම් මේ ඇහෙත් තියෙනවා, සම්මුති ඇහෙත් තියෙනවා, ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවය පිහිටලා. දැන් මේ අවස්ථාවට මේ ආයතනයෙන් ආයතනයට උපදින ධර්මතාවයක් තියෙනවනේ. ඒ ධර්මතාවය තුළ එහෙම උපදිනවා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රසාද චක්ෂුසේ උපදිනවා. ප්‍රසාද එහෙ පිහිටියේ නැත්නම් ඉදිරියට රූපාවක දකින්න බෑ. දැන් අර තණ්හා සංකේ සූත්‍රයේදී කියන අදහස මම මතක් කළා. එහෙ නොබිදුනේද? රූපය පැමිණේද? චක්කු විඥානයාගේ පහළ වීම වූයේද? දැකීම වේ. එතකොට එහෙ බිඳිලා නම් රූපේ පැමිණුණත් දැකීමක් වෙන්නේ නැහැ. එතකොට එහෙ කියන්නේ දැන් බිඳෙන හටගන්න එකක්, බිඳෙන එකක්. එතකොට ඒ එහෙ අපි මේ සම්මුතිය ඇහැයි අවස්ථාවට උපදී නැහැයි. මේ ආයතන හය මෙහෙමයි. සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද කියලා මේ ආයතනෙන් ආයතනයට මේ ක්ෂණිකව උපදිනවා කියන්නේ මෙන්න මේ ආයතනේ හටගන්න එකට. එතකොට මේ ඉපදිලා තියෙන පේන මස් ගැඩුව හටගන්න එක නෙමෙයි. එතකොට අපි අනිත්‍ය බලන්නේ කොයි එකේද, කොයි හේද කියන එක, කොයි කනේද කියන එකත් නිරවුල් වෙලා තියෙන්න ඕන. නිරවුල් නොවුනනම් මේ ධර්මීය ප්‍රකට කරගන්නට පුළුවන් වෙන්නේ නෑ කාටවත්. එතකොට මෙන්න මේ ප්‍රසාද චක්ෂුසය හටගත්තා. ඒකට කියනවා කර්මජ රූපයක් කියලා. ඒ ප්‍රසාද රූපේ හටගත්තාම ඔන්න අපි කියනවා එහෙ හටගත්ත, එහෙ උපන්නා. ඒ ප්‍රසාද රූපේ උපන්නාම තමයි ඒ ප්‍රසාදයට උපේත තමයි බාහිර රූපේ ඡායාව පතිත වෙන්නේ. එසත් රූපයක් ගැටෙනවා කියන්නේ ඒක ඇහැ රූපේ ගිහිල්ලා හැප්පෙන්නේ නැහැ, රූපය ඇහැ ඇවිල්ලා හැප්පෙන්නේත් නැහැ. සම්පත්තග්‍රාහී අසම්පත්තග්‍රාහී කියලා තියෙනවා. දැන් නා සුවඳ නම් නාසයට ඇවිල්ලා හැපෙනවා, දිවට රසේ හැපෙනවා ඇවිල්ලා. දැන් එහෙට රූපේ හැපුණොත් ගින්නක් දකින්න හම්බ වෙන්නේ නැහැ, පිච්චිලයයි. ඒව අසම්පත්තග්‍රාහී. නමුත් සියුම් වූ ගැටීමක් තියෙනවා. රූපේ හැට එන්නෙත් නැහැ, රූපේට යන්නෙත් නැහැ. මෙන්න මේ ප්‍රසාදෙහි උපේ ඡායාව පිහිටෙන බවක් තියෙනවා. මෙන්න මේකට කියනවා සත් රූපයත් හමු වීම. එතකොට මෙන්න මේ කර්මයෙන් මේ ප්‍රසාදයේ පිහිටලා තියෙද්දී යම් ඡායාවක් ලැබුණොත් එතන තියෙනවා විඥානයේ පිහිටන්න උවමනා කරන ධර්මයේ සකස් වෙලා. කර්මයේ විසින් සකස් කරලා තියෙනවා. අபிසංකතං අபிසංචේතිතං පුරාණමිදං වික්කවේ කම්මං. මහණෙනි මේ පුරාණ කර්මයයි හේතුප්‍රත්‍යයෙන් සකස් වෙලා තියෙනවා. චේතනාවෙන් පිළියෙල වෙනවා. වේදනාවට භූමියක් පිටක් ස්ථානයක් කොට දකින්න කියනවා. එතකොට දැන් බෙරස කියන්නේ බෙරෑස කියන්නේ ශබ්දෝ නෙවෙයි. බෙරෑස කියන්නේ ශබ්දෝ නෙවෙයි. හැබැයි ශබ්දේ උපදින්න තියෙන හේතුව බෙරහැට කවුරු හරි තට්ටු කළොත් ශබ්දයක් උපදිනවා. බෙරහැට කවුරු හරි තට්ටු කළොත් ශබ්දයක් උපදිනවා. එතකොට ශබ්දේ උපදින්න තියෙන පදත්තාණය පිහිට උපකාරක ස්ථානය තමයි බෙරැස හැම. ඒ වගේ චක්කු විඥානයේ උපදීම පිණිස තියෙන පදත්තාණේ උපකාරක ස්ථානය තමයි මේ කර්මයෙන් පිළියල වෙච්ච චේතනාවෙන් සකස් වෙච්ච මේ ප්‍රසාදය. ප්‍රසාදයට යම් අරමුණක් ගැටුණාම චක්කු විඥානය උපදිනවා. දැන් බලන්න, දැන් මේ ඇහැ සසම්භාර චක්ඛු අර ප්‍රසාද රූපේ පිහිටපු කර්මයෙන් උපන් ප්‍රසාද ඇහැ පිහිටියේ කොහෙද? මාංශ චක්ෂුසේ, ඒ කියන්නේ ආහාරජ රූපේ මත. දැන් මාංශ කය කොහෙන්ද හැදෙන්නේ? ආහාරයෙන්. මේ කෙස්ලම් නියදත් සම්මත් නාරාදී මේ කය ආහාර ප්‍රත්‍ය කරගෙනයි කය හැදෙන්නේ. කය අහේතුකයි. මේ රූපයට ලෝභ දේශ මෝහ එකතු නෑ, අලෝභ අද්වේෂ මෝහ එකතුත් නෑ. ඒක ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න එක. ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න එක. දැන් ප්‍රසාදය කර්මපත්. රූපේ ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට වේදනා සංඥා සංඛාර ස්පර්ශ ආහාර ප්‍රත්‍යයෙන්. කබලින්ක ආහාරය වගේම ස්පර්ශ ආහාරයත් ආහාරය. ස්පර්ශාහාරයෙන් වේදනා සංඥා සංඛාර. මනෝ සංචේතන ආහාරයෙන් නාම රූප ආහාර කරගෙනයි විඥානේ. එතකොට දැන් අපි මෙන්න මේ ටික දකින්න ඕන. දැකීමට හේතු කියලා දකිනකොට එතකොට මේ එකක්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. කර්ම ක්ලේශ කියන අවස්ථා. මේ අවස්ථාවේ මේ ස්කන්ධ පංචකයම ආහාර ප්‍රත්‍යයෙන් ඇතිවලා තියෙන්නේ. රූපේ කබලින්ක ආහාරයෙන්, වේදනා සංඥා සංඛාර ස්පර්ශ ආහාරයෙන්, විඥානේ නාම රූප ආහාරයෙන්, මනෝ සංචේතන ආහාරයෙන්, ආහාර සමුදයෙන් මේ ස්කන්ධ පංචකයම හටගෙන තියෙනවා. එතකොට එතන කර්ම නැහැ, ක්ලේශ නැහැ, මොකක්වත් නැහැ. දැන් උපාදාන ස්කන්ධය ස්කන්ධ පංචකයක් හටගෙන තියෙනවා. එහෙම නැත්නම් ආයතනයක් සවිඥානික වෙලා තියෙනවා. මේකයි දේ හටගත්තද? මේක ඉබේ හටගත්තද? නෑ. මෙන්න මේක පුරාණ විදං භික්ඛවේ කම්මං. පෙර කර්මයෙන් මේක හටගත්තේ. පෙර අවිද්‍යා සංඛාරය නිසා දෙන්නේ ස්කන්ධය පහළ වෙලා තියෙන්නේ. එහත් රූපය චක්කු විඥානයක් දැන් ඉපදිලා තියෙන්නේ. පෙර අවිද්‍යා සංඛාරය නිසා, පෙර අවිද්‍යා සංඛාර නිසා දැන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. තවිදීන් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන දැන් පහළ වෙලා තියෙනවා පෙර අවිද්‍යා සංඛාරය නිසා. මොකද්ද පෙර අවිද්‍යා සංඛාරය? අපි රූප දකින්න තණ්හාව වැඩුවා. ශබ්දහන්න, ගන්ධ, රස, පහස ලබන්න තෘෂ්ණාව වැඩුවා. ඒ සඳහා කර්ම රැස් කළා. කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම, පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිඤ්ඤාවි සංඛාර රැස් කළා. ඒ විපාකේ තමයි දැන් අපිට මේ හම්බ වෙලා තියෙන්නේ. දැකීම කියනකොට දැකීමෙන් එහා පැත්තට යන්නේ නැතුව මේ හටගත්ත ධර්මයන්ගේ ඇත්ත දැක්කොත් අපේ නිවීම එතනමයි. බාහිර ධර්මීයමඳුරන්ට නෙමෙයි ඔබටත් මටත් පුළුවන් රහත් වෙන්න. ඒ තරම් ගැඹුරු ධර්මයක් දර්ශනයක් මෙතන තියෙනවා. ඔබට අහන්න ලැබිලා ඇති සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙන්න දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, පුබ්බන්තේ ඥානං, අපරන්තේ ඥානං, පුබ්බන්ත අපරන්තේ ඥානං, පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං, ඉදං උච්චති සම්මා දිට්ඨි. මේ අංග අතම හම්බ වෙලා තියෙන ඕන සම්මා දිට්ඨිය සපිරෙන්න. ඒ විතරක් නෙමෙයි, මේ ටික ලැබෙනකොට මේ ආශ්‍රවයයි මේ ආශ්‍රව සමුදයයි මේ ආශ්‍රව නිරෝධයයි මේ ආශ්‍රව නිරෝධ කරන මගයි කියන ආශ්‍රව නිරෝධ කරන ගාමිනී ප්‍රතිපදාවකුත් නිර්මාණය වෙන්න ඕන. එබඳු දැක්මක්, එබඳු දර්ශනයක් මෙතන තියෙන්නේ. දැන් බලන්න දැන් එහෙ උපන්නේ පෙර අවිද්‍යා සංඛාරයෙන්. දැන් පෙර කියලා කියනකොට මේක විවිධ අදහස් ඇති වෙන්න පුළුවන්. పూర్ව භවය කියලා හිතෙන්න පුළුවන්. එහෙමත් ගන්න පුළුවන්. නමුත් මේ ක්ෂණයට එහා ක්ෂණය పూర్වයි. දැන් හිතන්න මෙන්න මෙහෙම. මම දැන් මෙහෙම මේ ඉස්සරහා දිහා බලාගෙන මේ බණ කියන. මට දැන් එකවරම පෙර අවිද්‍යා සංඛාරයෙන් දැස්කල යමක් තියෙනවා. මොකක්ද? මෙන්න මේ පැත්තේ කෙනෙක් ඉන්නවා. මේ පැත්තේ උපකරණ ටිකක් මේ පිටිපස්සේ තියෙනවා කියලා යමක් දෙයක් වශයෙන් ඇති කරගත්ත දැනීමක් තියෙනවා මට. මම බලන්න කර්මය කියන එක මොන වගේ සියුම්ද කියලා, භවය කියන එක කර්ම භවය හා උත්පත්ති භවය. කර්ම භවය තමයි මෙහි එහෙම දේවල් තියෙනවා. මෙහි කෙනෙක් ඉන්නවා, උපකරණ තියෙනවා, බිත්තියක් තියෙනවා, තිරයක් තියෙනවා. මේ තියෙනවා කියන හැඟීම කර්ම භවය. ඔන්න මම මෙහිම බණ කියාගෙන ඉන්නකොට මට කර්ම භවය විපාකයට එනවා. මොකද්ද? අර පැත්ත තියෙන දේ මතක් වෙනවා, සිහි වෙනවා. සිහි වෙච්ච ගමන් මම මොකද කරන්නේ? හයි පැත්තේ එහෙම එකක් තියෙනවා කියලා බලන්න මේ පැත්තට ඔළුව හරවනවා. දැන් ඔළුව හරවන්නේ එහෙ තියෙන දේ බලන්න. එහෙ තියෙන දේ බලන්නයි මං ඉතින් මේ පැත්තට හැරෙව්වේ. දැන් හරවපු නිසාම යමක් බැලීමේ කැමැත්ත ඇතුවමයි ඔළුවේ පැත්තට හැරෙව්වේ. බැලීමේ කැමැත්ත ඇති නිසාම එහෙ උපන්නා. එහෙ උපන් නිසාම මට දැන් මං හිතාගෙන දේ ගිය දේ හරි වෙන දෙයක් හෝ කුමක් හෝ එහෙට ගැටුණා. දැන් බලන්න මම දැන් මෙතනින් සිහි කළ අවස්ථාව අවිද්‍යා සංඛාර. එහෙ තියෙනවා කියලා. දැන් එහෙ මෙහෙම තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා කියලා ඇති කරගත්ත මේ සංඥාමය දැනගැනීම තමයි කර්ම භවය. මේක තමයි අපි අවිද්‍යා සංඛාරයෙන් වැස් කළ දේ. මේක තමයි අපට සසරේ ඇදගෙන යන හේතුව. දැන් එහෙ තියනවා තියනවා කියන හැඟීම උපන් කෙනෙහි තියෙන දේ බලන්න මේ පැත්තට හැරෙනවා. අන්න හැරිලා බලනකොට ඒ පැත්ත ඇරෙනකොටම කර්ම භවය. දැන් වර්තමානයේ හැප්පුණා. දැන් මේ වර්තමානයේ ගැටීමක් ලැබුණේ එහෙ තියෙනවා කියන මෝඩකමට කර කල්පනාව. අවිද්‍යා සංඛාරයෙන් කළ අවිද්‍යාවෙන් වරදවාගෙන කළ කල්පනාව තමයි කර්ම භවයට හේතු වුනේ. ඒක ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්, අපි ටිකක් කතා කරමු වෙනම ඒ ගැන. දැන් එතකොට අන්න